ගුරු කෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 8 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ DM මල්ලිකා ගුරුමෑණියන්.
තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් දරුවනේ ඔයාලා හැමෝටම. මම ඔයාලට පාඩම පටන් ගන්න කලින් පුංචි කතාවක් කියන්නද? එහෙනම් අහගන්න. දවසක් මම බදුල්ල නගරයේ ඇවිදගෙන එනකොට දැක්කා ටිකක් වයස්ගත තාත්තා කෙනෙක් කාන්තාවක් රෝද පුටුවක තියාගෙන මහ අවුවේ තල්ලු කරගෙන යනවා. ටිකක් දුර ගමන් කරපු ඒ තාත්තා ළඟ තිබුණ ගහක් යට නැවතිලා ගිමන් හරිනවා දැක්කා. ළඟ තිබුණු ගහක් ළඟ නැවතිලා ගිමන් හරිනවා. මමත් ටිකක් ඒ අසලට ලං වෙලා ඒගොල්ලෝ එක්ක කතා කරා. තාත්තේ මහන්සි නේද? මෙයා කවුද? ඇයි මේ රෝද පිටුවෙන් යන්නේ? ඔයාලට දරුවෝ නැද්ද? මටත් ප්‍රශ්න වැලක්ම ඇති වුණා. මං ඒ ප්‍රශ්න ටික ඒ තාත්තගෙන් ඇහුවා. ඒ තාත්තා හිනා වෙනවා. මහන්සියක් පේන්නවත් නෑ. හරිම ප්‍රියකරුයි. එයා මට කියනවා දුවේ මේ මගේ ගෙදර උන්දැට දැන් සනීප නැහැ. පයින් යන්නත් බෑ. බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලෙට ගියා කියලා. මං ඇහුවා ඇයි තාත්තේ ඔයාලට දරුවෝ නැද්ද? ඒ පාරේ තාත්තා කියනවා දරුවෝ දෙන්නෙක් ඉන්නවා දුර පළාත්වල. අපි ඒ අයට කරදර කරන්නේ නෑ දුවේ කියලා. මං ඇහුවා තාත්තේ මේ රෝද පුටුව අරන් දුන්නේ කවුද කියලා. ඒ පාර කියනවා ළඟ ගෙදරක මහත්තයෙක් දුවේ. ඒ මහත්තයාගේ මැරුණු අම්මා එයා වෙනුවෙන් අම්මට පින් ලබා ගන්න කියලා. එතකොට මං ඇහුවා ඉතින් තාත්තේ මෙහෙම යනකොට මහන්සි නේද කියලා. අනේ පුතේ මේක ඉතින් මගේ යුතුකමක් නේ කියලා ඒ තාත්තා කිව්වා. බලන්නකො දරුවනි වයසට ගියත් තාත්තා යුතුකම් ඉෂ්ට කරන හැටි. මමත් ඉතින් හිනා වෙලා ඇහුවා මොකද්ද තාත්තේ යුතුකම කියලා. ඒ තාත්තා කියන්න ගත්තා ඒගොල්ලන් ගැන විස්තර. කියාගෙන කියාගෙන යනවා වක්කඩේ කැඩුවා වගේ. මගේ මේ බිරින්ද උන්ද ඉසර හරි ලස්සනයි දුවේ. ළමිසි කාලේ ඉලන්දාරි ගොඩාක් එයාට ඇහැ ගහගෙන හිටියා. මං කොහොම හරි මුන්දගේ හිත දිනාගත්තා ඒ කාලේ කියලා. අර ආච්චි දරුවනේ ලැජ්ජාවේ නැඹරෙනවා. අර සීයගේ අත මිරිකනවා. මට හිතුණා දරුවනේ මේ දෙන්න කොච්චර ආදරෙන්ද ඉන්නේ කියලා. ඒ පාර අර තාත්තා කියනවා ළමිසි කාලේ මේ උන්දට මං පොරොන්දු වුණා. මොකද්ද පොරොන්දු වුණේ? මැරෙනකල් ආදරෙන් බලා ගන්නවා කියලා. ඉතින් ඒ පොරොන්දුව තමයි දුවේ මම මේ ඉෂ්ට කරන්නේ කියලා කිව්වා. ඒ වගේමයි දුවේ මුන්දැමට පුළුවන් කාලේ හරියට උදව් කරා. මගේ වැඩ ටික, දරුවන්ගේ වැඩ කිසිම අඩුවක් නැතුව කරා. ඉතින් මමත් මෙයාට බැරි කාලේ බලා ගන්න එපෑය නේද දුවේ කියලා තාත්තා කිව්වා. ඉතින් දරුවනේ මං ඔයාලට මේ අද කරන්න යන පාඩමත් මෙන්න මේ කියපු කතාව වගේම පාඩමක්. ඔයාලා පාඩමට ලෑස්ති නේද දරුවනේ? ඔන්න මම නම් සූදානම්. එහෙනම් ඔයාලගේ 8 වසර බුද්ධාගම් පොතේ 10 වෙනි පාඩම පෙරලා ගන්නකෝ. මොකද්ද දරුවනේ පාඩම? උග නිමු අඹු සැමි හිත මිතුරු යුතුකම්. මොකද්ද? උග නිමු අඹු සැමි හිත මිතුරු යුතුකම්. එහෙනම් අහන්නකෝ දරුවනේ. අපේ ගෞතම බුදුන් වහන්සේ එක් කාලෙක රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වුණ. ලෙහෙනුන්ගේ අභය භූමියක් වුණ කලන්දක නිවාප. කලන්දක නිවාප කියන වේළුවනේ වැඩ සිටියා. වේළුවනේ බුදුන් වහන්සේට පූජා කළේ කවුද දන්නවද දරුවනේ? වේළුවනේ බුදුන් වහන්සේට පූජා කළේ බිම්බිසාර රජතුමා. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව තමයි ඒක. ඒ කාලේ සිගාලක කියලා ගෘහපති පුත්‍රයේ උදෑසනම රජකහනුවරේ නික්මිලා දියේ කිමිදිමින් දිය නාගෙන තෙත ඇඳුම් පිටින්ම තෙත් කෙස් පිටින්ම නමස්කාරයක් කරනවා. නමස්කාරයක් කරනවා. පෙරදිගට වඳිනවා, දකුණට වඳිනවා, උඩට වඳිනවා, බිමට වඳිනවා. ඉතින් මේක දැකපු බුදුන් වහන්සේ සිංහලකින් අහනවා, දරුවා ඔයා මොකද්ද ඒ කරන්නේ කියලා. ඒ පාර සිංහල කියනවා, ස්වාමීනි සදිසා නමස්කාරය කරනවා කියලා. බුදුන් වහන්සේ අහනවා සිංහලගෙන්, සිංහල ඒ මොකද්ද කියලා. සිංහල කියනවා, මගේ මේ තාත්තා, අපේ තාත්තා මිය යනකොට කිව්වා මෙන්න මෙහෙම සදිසාවන්ට නමස්කාර කරන්න කියලා. ඒකයි මේ කරන්නේ මම කියලා සිංහල බුදුන් වහන්සේට උත්තර දුන්නා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ කියනවා, සිංහල මේ දිසා නමස්කාරය කරන්නේ මෙහෙම නෙවෙයි, දිසාවන්ට නමස්කාර කරන එක නෙමෙයි, ඒ දිශාවන්ට අනුව පුත්කල කණ්ඩායම් හයක් වෙන් කරනවා. බුදුන් වහන්සේ ඒ දිශාවන්ට අනුව පුද්ගල කණ්ඩායම් හයක් වෙන් කරනවා. ඒ කණ්ඩායම් හය යුගල වශයෙන් ගත්තාම කණ්ඩායම් 12ක් බවට පත් වෙනවා. අන්න ඒ දිශාවන්ට අයත් පුද්ගලයින් අනෙක් අයට අනෙක් කණ්ඩායමට යුතුකම් ඉටු කිරීම තමයි නමස්කාරය කියන්නේ කියලා. එහෙනම් එක් දිසාවලට වඳින එක නෙවෙයි නමස්කාරය කියලා කියන්නේ කිනෙකා යුතුකම් ඉෂ්ට කරන එක කියලා කිව්වා. එහෙම කියලිවරලා බුදුන් වහන්සේ මෙන්න මේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කළා. දරුවනේ, මේ සූත්‍රයට කියනවා ගිහි විනය පිළිබඳ සූත්‍රය කියලා. ඇයිද දන්නවද එහෙම කියන්නේ? මෙන්න මේ සූත්‍රයේ ඉගැන්වෙන ඉගැන්වීම් තුලින් ගිහියා විනයගරුක බවට පත් කරන නිසා. ගිහියා විනයගරුක බවට පත් කරනවා. අන්න ඒ සඳහා අදාළ වැදගත් ඉගැන්වීම් රාශියක් මෙන්න මේ සූත්‍රයේ ඇතුළත් වෙනවා. ඒ වගේම දරුවනේ, සිංහලට දුන් අවවාද ඇතුළත් වෙන නිසා මෙන්න මේ සූත්‍රයට කියනවා සිඟාලෝවාද සූත්‍රය කියලා. සිංහලට දුන්න අවවාද ඇතුළත් වෙන නිසා තමයි මේ සූත්‍රයට සිඟාලෝවාද සූත්‍රය කියලා කිව්වේ. ඒ වගේම දුවේ පුතේ, මෙන්න මේ සූත්‍රය තුලින් ගිහියාට අයිති පෞද්ගලික ජීවිතය, ඔවුන්ගේ සමාජික ජීවිතය එක් බාධක වලින් පරිහානි වලින් වළක්වා ගනිමින් නොකළ යුතු දේවල්, නොවැඩිය යුතු ක්‍රියාවන් වගේම ඉතාම දියුණු ප්‍රීතිමත් සාමකාමී ජීවිතයක් ගත කිරීමට අනුගමනය කරන්න ඕනි පිළිවෙත් රාසියක් උගනලා තියෙනවා. එතකොට මේ සූත්‍රේන විවිධ කරුණු අතරින් මේ සදිසා නමස්කාරය නැත්තම් මේ සභා සමාජ සම්බන්ධතා සමාජ සම්බන්ධතා තහවුරු වන මේ සාර ධර්ම ඇතුළත් දේශනාව තාම වැදගත් තැනක් ගන්නවා දරුවනි. ඒ ඉගැන්වීම මොන සමාජයක වුණත් එකිනෙකා අතර බැඳීම, විශ්වාසය තහවුරු කරගන්න ඉවහල් වන ඉතාම වැදගත් උපදේශයන්ගෙන් සමන්විතයි. දරුවනේ, ඒ අනුව හැම සමාජයකම කොටස් අතර, දියුණුව සුරක්ෂිත බව ගොඩනගා ගන්න පුළුවනි. තේරුණා නේද? දුවේ පුතේ, බුදුන් වහන්සේ දිසාවන් හයට අනුරූපව අර කලින් කියපු ආකාරයට දිසාවන් හයට අනුරූපව කණ්ඩායම් හයක් දක්වලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ කණ්ඩායම් හද හය බෙදලා දක්වලා තියෙන්නේ මෙන්න මෙහෙම. මාතා පිතා දිසා පුබ්බා, ආචරියා දක්ෂිනා දිසා, පුත්ත ධාරා දිසා පච්චා, මිත්තා මත්තා ච උත්තරා, දාස කම්ම කරා හෙට්ටා, උද්දන් සමන බ්‍රාහ්මණා. තේරෙනව නේද දරුවනි? මාතා පිතා දිසා පුබ්බා, ආචරියා දක්ෂිනා දිසා. මේ අනුව දරුවනි, මාතා පිතා දිසා පුබ්බා, ඒ කියන්නේ මව්පිය දූදරු සම්බන්ධය දක්වලා තියෙන්නේ පුබ්බ දිශාව නැත්තම් පෙරදිග, එහෙම නැත්තම් නැගෙනහිර දිශාවෙන් දරුවනි. මෙතනදී මව්පියන් විසින් දරුවන්ට, දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුකම් තමයි පෙන්ලා තියෙන්නේ. අන්නේ යුගලය දෙමව්පියන් විසින් දරුවන්ටයි දරුවන් විසින් දෙමව්පියන්ටයි කළ යුතු යුතුකම් තමයි මෙතනදි දක්වලා තියෙන්නේ. ආචරියා දක්ෂිනා දිසා, ආචරියා ආචාර්යවරු දක්වලා තියෙන්නේ දකුණු දිසාවෙන්. ගුරු සිසු සම්බන්ධය දක්වලා තියෙන්නේ දක්ෂින, එහෙම නැත්නම් දකුණු දිශාවෙන් දරුවනි. මෙතනදී ගුරුවරුන් විසින් දරුවන්ට නැත්නම් ශිෂ්‍යයන්ටත්, ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ටත් කළ යුතු යුතුකම් තමයි දක්වලා තියෙන්නේ. පුත්ත ධාරා අදිසා පච්ඡා, පුත්ත ධාරා අදිසා පච්ඡා. ඒ කියන්නේ පුත්ත ධාරාවන්, කියන්නේ ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධය දක්වලා තියෙන්නේ දිසා පච්චා පශ්චිම දිශාව, එහෙම නැත්නම් බටහිර දිශාවෙන්. අඹුසැමි සම්බන්ධතාවය දක්වලා තියෙන්නේ බටහිර දිශාවෙන්. මිත්තා මත්තා ච උත්තරා, උතුරු දිශාවෙන් දක්වලා තියෙනවා මිත්‍ර මිත්‍ර සම්බන්ධය. හරිද? දාස කම්ම කරා හෙට්ටා, දාස කම්ම කරා හෙට්ටා කියලා කියන්නේ සේව්‍ය සේවිකයන් දැසි දසුන් දක්වලා තියෙන්නේ යට දිශාවෙන්. ඒ වගේමයි උද්දන් සමන බ්‍රහ්මනා, උඩ දිසාවෙන් දක්වලා තියෙනවා ගිහි පැවිදි සම්බන්ධය. දරුවනේ මෙන්න මේ ආකාරයට තමයි දිසා හය බෙදලා දක්ුවේ. සමාජයක තියෙන්න ඕනි දැහැමි බව, ඒ වගේම සාමකාමී බව, නිරවුල් බව පිණිස මේ පුද්ගල වගකීම් යුතුකම් ගොඩාක්ම බලපානවා දරුවනේ. හැම කෙනෙක්ම සමාජය ඇසුරු කරමින් ජීවත් වෙන්නේ. ඒ නිසා මේ පුද්ගල වගකීම් වගේම ගරු කිරීම මගේ කරනවා. තේරුණාද? එතකොට මේ සූත්‍රයෙන් දක්වලා තියෙන්නේ හැම කෙනෙක්ම තමන්ගේ වගකීම්, තමන්ගේ යුතුකම් පසුබට නොවී ඉටු කරන්න ඕනි කියන එක. බලන්න දරුවනි, මේ සමාජ කොටස්වලට අපි හැමෝම එක කණ්ඩායමකට නෙමෙයි, කණ්ඩායම් කීපයකට අයිති වෙනවනේ. දැන් මම බලන්නකෝ, මම එක පැත්තකින් ගුරුවරේ, තව පැත්තකින් ශිෂ්‍යයෙක්, එක පැත්තකින් මම අම්මා කෙනෙක්, තව පැත්තකින් දරුවෙක්. මෙහෙම බලනකොට එකිනෙකා අතර සුහදත්වය, මිත්‍රත්වය, විශ්වාසනීයත්වය සඳහා අපි හැමෝම වගකීම් ඉටු කරන්න ඕනි. එහෙම නේද දරුවනි? දැන් මිතුරන් අතර මිත්‍රත්වය තහවුරු වීම පිණිස, ඒ වගේම ඥාතීන් අතර ඥාතිත්වය සඳහා යුතුකම් ඉෂ්ට කරන්න ඕනි. එතකොට මේ යුතුකම් රාශිය අතුරින් අපේ පන්තියට, එහෙම නැත්නම් අටවැනි ශ්‍රේණියට අදාළව තියෙන්නේ දරුවනේ කණ්ඩායම් දෙකක් පිළිබඳව. අඹුසැමි යුතුකම් හා හිතමිතුරු යුතුකම් පිළිබඳව. අඹුසැමි හා හිතමිතුරු යුතුකම් පිළිබඳව. අඹුසැමි යුතුකම් ගත්තාම දරුවනේ ඉතාම වැදගත් වෙනවා. තේරුණාද? අඹුසැමි යුතුකම් ගත්තාම ඉතාමත් වැදගත් වෙනවා. ස්වාමියා හා භාර්යාව එකිනෙකා කෙරෙහි ප්‍රියශීලීව විශ්වාසයෙන් ගෞරවයෙන් කටයුතු කරනවා නම් මේ පවුල් සංස්ථාව සතුට, සාමය, ඒ වගේම සෞභාග්‍ය පිරුණු තැනක් වෙනවා. එහෙම නේද දරුවනි? දැන් ඒ වගේ පවුල් පසුබිමකින් බිහිවන දරුවෝ ඒගොල්ලොමුත් මොකද වෙන්නේ? යහපත් ගුණගරුක පුරවැසියන් වෙනවා. ඒ මොකද? ඔවුන් හැදුණු වැඩුණු පරිසරයත් සාමකාමී වුණ නිසා. දැන් මේ සිඟාලෝවාද සූත්‍රයේදී ස්වාමි භාර්යා සුහදතාවය, විශ්වාසය, ඒ වගේම ගෞරවය වර්ධනය කර ගැනීමට අදාළව ඉතාම වැදගත් සාරධර්ම සමුදායක් උගනලා තියෙනවා දරුවනි. දැන් එහෙම බැලුවාම මේ ස්වාමියා විසින් භාර්යාවට, ඒ වගේම භාර්යාව විසින් ස්වාමියාටත් යුතුකම් ඉෂ්ට කරන්න ඕනි. දරුවනි, එක අයෙකුගේ යුතුකම අනෙත් කෙනාගේ අයිතිවාසිකමක් බවට පත්වෙනවා. ඒ නිසා යුතුකම් ඉටු කරනකොට අනිත් එක්කෙනාගේ අයිතිවාසිකම් ඉබේම සම්පූර්ණ වෙන නිසා අපි අයිතිවාසිකම් ඉල්ලන්න අවශ්‍ය නැහැ නේද? හරියටම යුතුයකන් ඉටු නොකරනකොට තමයි අනික් අය කෑ ගහන්නේ. අරව දෙන්න මේව දෙන්න කිය කියා නේද පෙළපාල යනවා, කෑ ගහනවා, හුරේ දානවා, වහලෙ උඩ නගිනවා නේද. හැමෝම තමන්ගේ යුතුයකන් ඉටු කරනකොට අනික් අය අයිතිවාසිකම් ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නේද දරුවනේ? දැන් බලන්නකෝ, ස්වාමියා විසින් බිරිඳට ඉටු කරන්න ඕන යුතුයකම් මෙන්න මේ සිඟාලෝවාද සූත්‍රයේ මෙන්න මෙහෙම දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි ගරු කිරීම. ගරු කිරීම, ගරු කිරීම කියන්නේ සම්මාන කිරීම. ස්වාමියා විසින් භාර්යාවට දෙක අවමන් නොකිරීම. වෙනත් කාන්තාවන් කරා නොයාම, ඒ කියන්නේ පරදාර සේවනය. ගෙදර වගකීම් භාර්යාවට පවරලා දීම. අනිත් එක ඇඳුම් පැළඳුම් සපයලා දීම. මෙන්න මේවා මේ ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට ඉටු කරන්න ඕන යුතුයකම්. දරුවනේ, ඔයාලා මේක අහලා තියෙනවද? මෙන්න බලන්නකෝ, මෙන්න මෙහිම ගීතයක් තියෙනවා. තම බිරිඳට ගරු කරනා කිසි අවමන් නොම කරනා, වෙනත් කතුන් විත නොයනා, සැමියා සැමිය කියමනා, නිවසේ කටයුතු සෙවුමට පවරානිසි කල බිරියට, අබරණදී සලකන විට සැමියා සැමියකි සැබවට, තම බිරිඳට ගරු කරනා කිසියව මන් නොම කරනා, වෙනත් කතුන් වෙත නොයනා, සැමියා සැමිය කියමනා. ඔන්න තේරෙනවා නේද සැමියගේ ලක්ෂණ? දැන් බලන්නකෝ මේ කරුණු පහයිකින් එක අරගෙන. දැන් ඒකේ ඉස්සල්ලාම කිව්වේ ස්වාමි පුරුෂයා විසින් තමන්ගේ බිරිඳට ගරු කරන්න ඕනි. ඒක තමයි සම්මාන කිරීම කියලා කියන්නේ. සම්මානන. දරුවනේ, බුද්ධ කාලයේ මේ භාරත සමාජය තුළ ඉතාම අසරණ පහත් තැනක් තමයි මේ කාන්තාවට හිමි වුණේ. කිසිම පිළිගැනීමක් තිබුණේ නැහැ. ගෙයි මුල්ලට හිර කරලා හිටියේ. කිසිම කටයුත්තකට සම්බන්ධ වෙන්න බෑ. ස්වාමි පුරුෂයා එකට ඉඳගෙන ඉන්නවත් බෑ. පූජා භූමියකට යන්න බෑ. එයා හරිම දූෂිකාවක්, පහත් තැනැත්තියක් විදියට තමයි ඒ කාලේ සමාජයේ කාන්තාව සැලකුවේ. ඒ නිසා දරුවනේ, බුදුන් වහන්සේ මුලින්ම පළමුවෙන්ම කරපු අනුශාසනාව තමයි තමන්ගේ නිවසේ කාන්තාවට අවමන් සහගත ලෙස සැලකීමේ පුරුද්ද අතහැරලා එයාට සම්මානනීය තැනක් හිමි කර දෙන්න ඕනි කියන එක. ඒ තුලින් මොකද වෙන්නේ? අඹ සැමි සම්බන්ධය වඩාත් සුහද, ඒ වගේම විශ්වසනීය තත්වයකට පත් කරගන්න පුළුවන් කියන එක. ඒක තමයි බුදුන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කළේ, මුලින්ම අනුශාසනා කළේ. මේ දේ ඉතින් විවිධාකාරයෙන් කරන්න පුළුවන්නේ නේද දරුවනේ? එක එක ආකාරයෙන් මේක කරන්න පුළුවන්නේ. ගෙදර දොර කටයුතු වලදී එයා කොන් කිරීමෙන් වළකින්න පුළුවන්. ඥාති මිත්‍රාදීන්ට, හිත මිත්‍රාදීන්ට ඒව හඳුන්වා දෙන්න පුළුවන්. එකට ඉඳගෙන ආහාර ගන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් මේ කාන්තාව වෙනුවෙන් කරන්න පුළුවන්. කතා බහ කරනකොටත් එයාට ගෞරවයක් ලැබිය යුතුයි. ඒක ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට කරන යුතුයකමක් දරුවනේ. අනෙක් යුතුයකම තමයි අවමන් නොකිරීම, අනවමානන. බුදුන් වහන්සේ වදාළේ දරුවනේ, නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. ඒ කියන්නේ ඉස්සර කාලේ ඉඳලම මේ නිന്ദා අපහාස නොලැබුවෙකු ලෝකයේ තුල නැති බවයි ඒ කිව්වේ. බුදුන් වහන්සේ දේශනා කළේ යන්නේ ඒක. ඒ නිසා දරුවනේ, අපිත් ඉතින් නිന്ദා අපහාස පිළිබඳ ඒ තරම් කලබල වෙන්න ඕනි නෑනේ. නිന്ദා අපහාස නොලැබුවකු ඉස්සර කාලේ ඉඳලම ලෝකයේ තුල නෑ කියලානේ කියන්නේනේ. ඒ දරුවනේ, අපි කාටත් නිന്ദා නොකිරීමට වග බලා ගන්න ඕනි. විශේෂයෙන්ම අපේ ගෙදර දිනම් ඒක කොහෙත්ම නොවිය යුතුයි පුතේ. මොකද මේ නිന്ദා විඳින කිසිම කෙනෙක් නිന്ദා කරන කෙනා ඕක එයා ගැන ගරු කරන්නේ නෑ. තේරුණාද? එයාට ආස කරන්නේ නැහැ. නිന്ദා කරන කෙනා ප්‍රිය කරන්නේ නැති නිසා. දරුවනි, මේ පවුල තුල සතුට, ඒ වගේම සාමය පවත්වා ගන්න නම් තමන්ගේ හොඳම මිතුරිය වන තමන්ගේ හොඳම මිතුරිය වන බිරිඳට නින්දානු කළ යුතුයි. කිසිම අවස්ථාවකදීයාට අවමන්වන විදියට ඒ වගේම හිත් රිදෙන විදිහට කතා නොකළ යුතුයි. තේරුණාද? ඊළඟට ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට ඉටු කළ යුතු තව යුතුකමක් තමයි වෙනත් කාන්තාවන් කරා නොයාම, ඒ කියන්නේ පරඹුවන් කරා නොයාම. දැන් සාමාන්‍යයෙන් විවාහ වෙච්ච අය විවාහ වුණු අය මේ අසම්මත විදිහට වෙනත් ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීම කිසිසේත්ම නොකළ යුතුයි දරුවනි. ඒක ශිෂ්ට සම්පන්න පිළිවෙත තමයි ඒ විදිහට කටයුතු කරන එක. කිසිම විවාහක කාන්තාවක් හරි පිරිමියෙක් හරි තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ වෙනත් අයෙකුත් එක්ක ඇසුරක් පවත්වීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ දරුවනි. ඒ වගේ වැරදි ඇසුරු නිසා මේ විවාහ ජීවිතය දිතරල යනවා. එකිනෙකා අතර විශ්වාසය ඒ වගේම ශිෂ්ට භාවය පළුදු විල යනවා. ඒකින් ඇතිවන අවසාන ප්‍රතිඵලය වන්නේ මොකද්ද? තමන්ගේ දරුවොත් අසරණ වෙලා යනවා. එහෙම නේද? ඒ නිසා ස්වාමියාගේ වගකීම තමයි බිරිඳ තමන් කෙරෙහි තියලා තියෙන විශ්වාසය කඩ නොකරන එක. අනිත් එක තමයි දරුවනේ ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට තම නිවසේ වගකීම් පවර්ලා දෙන්න ඕනේ. වගකීම් පවර්ලා දීම. දරුවනි, අපි හැමෝම ස්වාධීනව ජීවත් වීමට ප්‍රිය කරනව නේද? දැන් අවහ විවාහවලදී දැන් චාරිත්‍රානුව දරුවනි දැන් කාන්තාවක් ගොඩාක් වෙලාවට තමන්ගේ නිවස හැරදාලා ස්වාමියාගේ නිවසට පදිංචියට යනවා. ඊට පස්සේ ඒ නිවසේ කටයුතු ඉටු කරන්න ඕනි. තමන්ගේ නිවස වගේම ස්වාමියාගේ නිවසේ කටයුතු ඉටු කරන්න ඕනි. එතනදී යාට තමන්ගේ නිදහස උපයෝගී කරගෙන කටයුතු කරන්න ස්වාධීන තත්ත්වයක් එයාට තියෙන්න ඕනි. නිවසේ සියලු කටයුතු වල වගකීම් එයාට පවර්ලා දෙන්න ඕනි. මේක ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට ඉටු විය යුතු යුතුකමක් දරුවනේ. සමහරු වගකීම් දෙන්න කැමති නෑනේ දරුවනේ. හැම දෙයක්ම ස්වාමි පුරුෂයාතේ තියන් ඉන්නේ. කාන්තාවට ගෙදර භාර්යාවට වගකීම් පවරන්න කැමති නෑ. ඒ දරුවනේ විවාහ වුණු පසු ස්වාමි පුරුෂයා විසින් නිවසේ වගකීම් භාර්යාවට පවර්ලා දෙන්න ඕනි. අනිත් එක තමයි දරුවනේ ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට ඇඳුම් පැළඳුම් ලබා දෙන්න ඕනි. හැම කාන්තාවක්ම දරුවනේ මේ සුන්දර විදිහට ඒ වගේම ලස්සනට අඳින්න පළඳින්න කැමති නේද? ස්වාමියා විසින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හැකි ප්‍රමාණයෙන් එයාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සපයලා දෙන්න ඕනේ. ඒ තුලින් මොකද්ද වෙන්නේ? ඒ තුලින් එකිනෙකා කෙරෙහි විශ්වාසය ගෞරවය දිනා ගන්න පුළුවන් වෙනවා. මේ නිසා තමන්ට හැකි පරිදි බිරිඳ සතුටු කිරීම ස්වාමි පුරුෂයාගේ යුතුකමක් දරුවනේ. මන් දැක්ක දවසක් දරුවනේ පන්සලේදී 100 කෙනෙකුයි ආච්චි කෙනෙකුයි බුදුන් වැඳලා ඉවර වෙලා දැන් ඒ 100 සුදුම සුදුයි ආච්චි බොහෝම කළුවේ කෙනෙක්. ඒ ආච්චිට 100 කතා කරනවා මේ යමු ඉක්මනින් සුදු කියලා. මන්සරයක් හැර බැලුව කවුද මේ සුදු කියලා. බලනකොට අර 100 ආච්චිට කතා කරන්නේ සුදු කියලා. හැබැයි ආච්චි කළුම කළුයි. තව ටිකක් දුර යනකොට අහයිත් ඇහෙනවා සුදු ගෙදර ඉක්මනින් යමු ගෙදර වැඩක් තියෙනවනි කියලා. මං ආපහු හැරිලා බලනකොට අර 100 අර කළුම කළු ආච්චිට කතා කරන්නේ සුදු කියලා. බලන්න දරුවනේ තියෙන ආදරය සෙනෙහස. ඉතින් අර ආච්චි කොච්චර සතුටු වෙනවද කියන්නේද? බිරිඳ සතුටු කිරීම ආදරය දැක්වීම ස්වාමි පුරුෂයාගේ යුතුකමක් දරුවනේ. මෙන්න මේ විදිහට ස්වාමි පුරුෂයාගේ යුතුකම් පමණක් බලාගෙන භාර්යාව ඉන්න බෑ. හැබැයි ස්වාමි පුරුෂයා යුතුකම් ඉෂ්ට කරන්න ඕනි කියලා බල බල තමන්ට ඉන්න බෑ. බිරිඳ විසිනුත් ස්වාමි පුරුෂයාට යුතුකම් ඉෂ්ට කරන්න ඕනි. එතකොට තමයි දරුවනේ අඹ සැමි සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් වෙන්නේ. දැන් සිඟාලෝවද සූත්‍රයේ මේ භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට කරන්න ඕන යුතුකම් දක්වලා තියෙන්නේ මෙන්න මෙහෙම. භාර්යාවගෙන් යුතුකම් ලබන ස්වාමි පුරුෂයා, ස්වාමි පුරුෂයාගෙන් භාර්යාව ලබන භාර්යාව, යුතුකම් ලබන භාර්යාව. ස්වාමි පුරුෂයාගෙන් භාර්යාව යුතුකම් ලබනකොට භාර්යාවත් මොකද කරන්නේ? ස්වාමි පුරුෂයාට යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. ඒකේ තියෙන්නේ ගෙදර දොර කටයුතු සංවිධානාත්මක ක්‍රියාත්මකව කරන්න ඕනි භාර්යාව විසින්. ඒ වගේමයි ස්වාමියාගේ ඥාති හිත මිත්‍රාදීන්ට සේවකයන්ට සලකන්න ඕනි භාර්යාව විසින්. වෙනත් පුරුෂයන් නොපැතීම, ඒ වගේමයි උපයාගත් ධනය ආරක්ෂා කිරීම, දක්ෂව අනලස්ව මේ සියලුම කටයුතු කිරීම, ඔය ස්වාමි පුරුෂයාට භාර්යාව විසින් ඉටු කළ යුතු දේවල්. නිවසේ කටයුතු සොයමින් කාටත් සලකා ආදරින් සොර සැමියන් නොම පතමින් සිටියොත් බිරියකි සැබවින්. උපයන දෑ රැකගනිමින් පමණට වියදම් කරමින් අලස නොවී වැඩ කරමින් සිටියොත් බිරියකි සැබවින්. ඔන්න බිරිඳගේ ලක්ෂණ. නිවසේ කටයුතු සොයමින් කාටත් සලකා ආදරින් සොර සැමියන් නොම පතමින් සිටියොත් බිරියකි සැබවින්. භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට ඔන්න යුතුකම් ඉෂ්ට කරන්න ඕනි ආකාරය. දරුවනේ, විවාහ වුණු කාන්තාවක් දරුවන්ගේ යුතුකම් ගොඩාක් ඉටු කරන්න ඕන. පවුල් සංස්ථාවේ සුරක්ෂිතතාවය තීරණය වන්නේ අන්නේ තුලින්. නිවසේ පිරිසිදුකම, දරුවන්ගේ කටයුතු, ඉවුම් පිහුම්, ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වෙන්නේ බිරිඳගේ අතින්. ඒ සියල්ලම නිසි ලෙස ඉටු කිරීම බිරිඳගේ යුතුකමක් දරුවනේ. ඇයි මෙහෙම කියමනක් තියෙනවනේ දරුවනේ, ඕනෑම නිවසක ඉන්න බිරිඳ නැත්තම් ස්වාමි දියණිය කොහොම කෙනෙක්ද කියලා දැනගන්න ගෙදරටම යන්න ඕන නැහැලු. ගෙදරටම යන්න ඕන නැහැලු ගෙදර බිරිඳ නැත්තම් ස්වාමි දියණිය කොහොම කෙනෙක්ද කියලා දැනගන්න. ගෙයි මිදුලට යනකොටම ඇතුල් වෙනකොටම දැනගන්න පුළුවන්ලු ඒ ගෙයි ඉන්න කාන්තාව කොයි වගේ කෙනෙක්ද කියලා. ලස්සනට මිදුල සරසලා සකස් කරලා මල් වවලා පිරිසිදුව තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් ගෙයි ඇතුලේ ඉන්න කාන්තාව කොයි වගේ කෙනෙක්ද කියලා. අනිත් එක තමයි භාර්යාව විසින් ස්වාමියාගේ ඥාති හිතමිත්‍ර සේවකාදීන්ට සලකන්න ඕනි. ස්වාමියාගේ මව්පියන්ට, ඥාතීන්ට, හිතවතුන්ට කාරුණිකව කටයුතු කිරීමට බිරිඳ සමත් වෙන්න ඕනි. ගෙදර කටයුතු දැන් අපි දන්නවා, ගෙදර කටයුතු පහසු කර ගැනීමට යොදා ගන්නවා සේවක සේවකාදීන්. ඒ අයට ගෙදර දොර කටයුතු පවර්ලා දෙන්න ඕනි. කෑම්බීම් නිසෙලෙස වැටුප් ලබලා දීලා කාරුණිකව සැලකීමෙන් ක්‍රියා කරන්න ඕනි. මේ තමයි දරුවනේ භාර්යාවගෙන් ස්වාමි පුරුෂයාට විය යුතු යුතුකම්. ඒ වගේමයි වෙනත් පුරුෂයන් නොපැතීම. භාර්යාව විසිනුත් වෙනත් පුරුෂයන් පසුපස යන්න බෑ. ස්වාමියා පරඹුවන් කරා යන්නේ නෑ වගේම බිරිඳත් මොකද කරන්න ඕනි? පරපුරුෂයන් කරා නොයාම කළ යුත්තක්. එහෙම ක්‍රියා කරනකොට දරුවනේ යහපත් සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද බුද්ධ කාලයේ හිටියා ආදර්ශමත් අඹු සැමියුවල, බුද්ධ කාලයේ හිටපු ආදර්ශමත් අඹු සැමියුවල නකුල මාතාව සහ නකුල පිතා. නකුල මාතා, නකුල පිතා මේ දෙන්නා බුදුන් වහන්සේගේ පවා ප්‍රශංසාවට ලක් වුණා. නකුල මාතා එක වෙලාවකදී මේ තමන් ගැන අගය කරමින් කියනවලු බුදුන් වහන්සේට, මම කිසිම දාක සිතකින්වත් තමන්ගේ ස්වාමි පුරුෂයා හැර වෙනත් පුරුෂයෙකු නොපැතූ බව, පතන්නේ නැති බව. දැන් එයා සිතෙන් කිසිදාකවත් එහෙම නොකරපු මේ නකුල මාතාව කායිකව කයෙන් කිසිම දිනකවත් එහෙම නොකරන බව තේරෙනව නේද? ඒක තමයි දරුවනේ සිෂ්ඨ සම්පන්න සමාජයක් ඇති කර ගැනීමේ මූලික අඩිතාලම. ඊළඟට භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට තවත් යුතුකම් ඉෂ්ට කරන්න ඕනි. උපයාගත් ධනය ආරක්ෂා කිරීම. දරුවනේ, අපි අර කියපු විදියට නිවසේ වගකීම් බිරිඳට දුන්නා වගේ නෙවෙයි. එයා අර පිරිමැසුම් ලෙස මේ සම්පත් වැය කළ යුතුයි. දන්නවනේ සමහර බිරිඳෑවරු ස්වාමියාගේ පඩිපතත් අරගෙන කඩේට යනවා, shopping යනවා. එනකොට මොකද වෙන්නේ? සතයක්වත් අතේ නැහැ. බිරිඳ ක්‍රමානුකූලව අර පිරිමැස්මෙන් කටයුතු කරන්න ඕනි දරුවනේ. ඒක එයාගේ යුතුකමක්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? පවුල අවුල් වෙලා යනවා, විනාශ වෙලා යනවා. අනිත් එක බිරිඳ දක්ෂව අනලස්ව කටයුතු කිරීම. ඒකත් භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට ඉටු කළ යුතු යුතුකමක්. දක්ෂව අනලස්ව කටයුතු කිරීම. නිවසේ සියලුම කාර්යයන් විධිමත්ව ඒ වගේම සංවිධානාත්මකව අතපහු කරන්නේ නැතිව සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකි විදිහට ඉෂ්ට කරන්න ඕනේ. එතකොට තමයි මේ පවුල් සංස්ථාව මැනවින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. දරුවනේ, ස්වාමි පුරුෂයා දුක් මහන්සියෙන් වැඩ කරලා ගෙදර එනකොට, නිවසට එනකොට, හරිම මහන්සියෙන් ගෙදරට එනකොට නිවස කැලෑව වගේ ගී හරිම අපිලිවෙලයි. තැන තැන බඩු මුට්ටු. බිරිඳ මොකද කරන්නේ? ඔළුවේ ඉඳලා කකුල් දෙකටම ආරෙද්දා පොරවගෙන හොඳට කෙඳිරි ගගා ඇඳේ මුල්ලට වෙලා නිදාගෙන ඉන්නවා. මේක ස්වාමි පුරුෂයා දැක්කොත් මොකද වෙන්නේ දරුවනේ? ස්වාමියාට තමන්ගේ බිරිඳ එපා වෙනවා, නිවස එපා වෙනවා. එහෙම නේද? ඉතින් ඒ නිසා බිරිඳ හොඳ බිරිඳක් නම් අලස වෙන්නේ නැතුව නේද, අලස වෙන්නේ නැතුව ක්‍රියා කරන්නියක් වෙන්න ඕනි. ගෙදර දොර පිරිසිදුව තබාගෙන ඒ වගේම අනලස්ව ක්‍රියා කරන්න ඕනි. එතකොට තමයි මේ පවුල් සංස්ථාව අපිට මැනවින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුදහමේ සඳහන් වෙනවා චතු සංවාස කියලා සූත්‍රයක්. චතු සංවාස භාර්යාව සහ ස්වාමි පුරුෂයා හැසිරෙන ආකාරය අනුව කොටස් හතරකට බෙදලා තියෙනවා. බිරිඳ සහ සැමියා ක්‍රියා කරන ආකාරය අනුව පවුල් සංස්ථා හතරකට බෙදලා තියෙනවා. ඒකෙන් එක කොටසක් තමයි දේවෝ දේවියන් සද්දින් සංවසති. දේවෝ දේවියන් සද්දින් සංවසති, ඒ කියන්නේ දෙවියෙක් දෙවගණක් එක්ක වාසය කරන විදිහට හරිම සාර්ථක විදිහට සුහදව කටයුතු කරන්න ඕනි කියන එක. දෙවියෙක් දෙවගණක් සාර්ථක පවුල් ජීවිතයක් බුදුන් වහන්සේ පවා අන්නේ පවුල් සංස්ථාව අනුමත කරලා තියෙනවා. ඔය අපි කතා කළේ දරුවනේ ස්වාමි භාර්යා සම්බන්ධය පිළිබඳව. ඊළඟට අපිට තියෙනවා මේ හිතමිතුරු සම්බන්ධතාවය. හිතමිතුරු සම්බන්ධතාවය ගත්තයින් පස්සේ දරුවනේ එතනින් කියන්නේ මේ මිත්‍ර සම්බන්ධතාවය. ඒක දක්වලා තියෙන්නේ උතුරු දිශාවෙන්. උතුරු දිශාවෙන් තමයි දක්වලා තියෙන්නේ මේ මිත්‍ර සම්බන්ධතාවය. හොඳ මිතුරන් ඇසුරු කිරීම යහපත් දිවි පැවැත්මකට අවශ්‍ය වෙනවා. හොඳ මිතුරන් ඇසුරු කිරීම යහපත් දිවි පැවැත්මකට අවශ්‍ය වෙනවා. දැන් සාමාන්‍යයෙන් නව යෞවනයේ දරුවන් වශයෙන් අපිටත් හොඳ යහළුයා යෙහෙළියන් ඇසුරු කිරීම මගින් ගුණ සුවඳින් සුවඳවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුගඳ හමන දෙයක් අපේ ගෑවුනොත්, දුගඳ හමන දෙයක් අතේ ගෑවුනොත් අතත් දුගඳ වෙනවා. ඒ වගේමයි දරුවනේ මේ නරක චර්යාවන් සහිත මිනිසුන් ආශ්‍රය කිරීම තුළින්, නරක චර්යාවන් සහිත මිත්‍රයින් ආශ්‍රය කිරීම තුළින් අපේ ජීවිතත් නරක ගතිගුණ කියන දුගඳින් වැසී යනවා. ජීවිතය සුවඳවත් වෙන්නේ හොඳ මිතුරන් ඇසුරු කිරීමෙන්. අපි අහලා තියෙනවනේ නරක මිතුරන්, පාප මිතුරන්, දුර්ජනයන්, දුදනන් ඇසුරු කරන ගොඩාක් අය නරක මගට වැටිලා අවසානයේ ඒගොල්ලන් නතර වෙන්නේ කොයිද? හිරගෙවල් වල නැත්තම් සිපිරි ගෙවල් වල. දරුවනේ පොඩ්ඩක් මේ සින්දුවත් අහලා බලන්නකෝ.
මල්ලේ නරක මිතුරන් පිළිගන්ත එපා, නංගියේ නොහොබිනාකම් උරුවෙන්ත එපා, බෝගම්බර සිතිරි ගෙදරට එන්ත එපා. කුටවත් මට වන්දුක වෙන්ත එපා. දලදා මැදුරේ තේවාහන පැවුදෙනවා කළ පව් මතක් වී දැසමතෙත් වෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා හට වතුර වෙනුවට කඳු ලැබි බොනවා අවවාද නොහොබින ආරකය දුදනන්නේ සාවිය එන හුරු මාරකය මං පෙරගියේ වරදින් පිරි පාරකය මාගේ අවසාන පෝරකය
තේරුණා නේද? ඒ නිසා දරුවනේ මේ විදිහට මේ නරක මිතුරන් ඇසුරු කිරීමෙන් අපි ඈත් වෙන්න ඕනි. අපි යහළුවන් ඇසුරු කරන්න බොහෝම ප්‍රවේසම් වෙන්න ඕනි. පෞද්ගලික වගේම පොදු කටයුතු වලදී අපිට යහළුවන් අවශ්‍ය වෙනවා. මේ යහළුවොත් දරුවනේ කොටස් දෙකක් ඉන්නවනේ. එක කොටසක් තමයි කල්යාණ මිත්‍රයන්. එහෙම නැත්නම් යහපත් මිතුරන්. අනෙක් කණ්ඩායම පාප මිත්‍රයන් නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයන්. තේරුණාද? අර පාප මිත්‍ර ඇසුරේ ප්‍රතිඵල තමයි අර ගීතයෙන් පෙන්නුම් කරේ. ඒ ගීතයෙන් කිව්වේ පාප මිත්‍රයන් ඇසුරු කිරීමේ අවසාන ප්‍රතිඵලය. තේරුණාද? දරුවනේ අපි පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕනේ. අපි මිතුරන් ඇසුරු කරනකොට අනුගමනය කරන්න ඕනි පිළිවෙත් පහක් බුදුන් වහන්සේ විසින් මෙන්න මේ සිඟාලෝවාද සූත්‍රයේදී උගන්වලා තියෙනවා. පළවෙනි එක තමයි දාණය. දාණය කියලා කියන්නේ මිතුරාට අවශ්‍ය දේ දීම. දෙක, ප්‍රිය වචනයෙන් කතා කිරීම. ඊළඟට අර්ථචර්යාව නැත්තම් දියුණුව සඳහා කටයුතු කිරීම. මිතුරාගේ දියුණුව සඳහා කටයුතු කිරීම. අනික සමානාත්මතාවය දැක්වීම. පස්වෙනි එක තමයි නොරැවටීම. මිතුරා නොරැවටීම. මේ පළමු යුතුකම අපි ගත්තේ දාණයනේ. දාණය ලෝභී මසුරු පුද්ගලයෙකුගේ උනත් මේ හිත දිනා ගන්න පුළුවන් වෙන්නේ දරුවනේ දාණයෙන්, පරිත්‍යාගයෙන්. තමන්ගේ මිතුරාගේ උවමනාවන් අවශ්‍යතාවයන් පිළිබඳව අපි සැලකිලිමත්ව ඔහුට පරිත්‍යාගශීලී වීම මේ මිතුරාගේ නිටුවෙන්න ඕනි පළමු යුතුකම. තේරුණා නේද? දෙවෙනි යුතුකම තමයි ප්‍රිය වචනය. ප්‍රිය වචනය තිරිසංගත සතුන් පවා දරුවනේ ප්‍රිය වචනයට කැමති. දරුවනේ ඔයාලා දන්නව නේද නන්දි විශාල ජාතකය? නන්දි විශාල ජාතකය, ඒ ජාතකයේ නර ගොනා, ගොනාට මේ සැර පරුස විදියට කතා කරපු අවස්ථාවේ ස්වාමියා විසින් කැත වචනෙන් කතා කරා, සැර පරුස විදියට කතා කරා. ඒ අවස්ථාවේ ඌ හැසිරුණු ආකාරය, ඒ තුලින් පේන්නේ සතා සිව්පාවුන් පවා මේ ප්‍රිය වචනයට අවනත වෙනවා කියන එක. දරුවනේ තමන්ගේ යාළුවාට ඉතාම සානුකම්පිතව ප්‍රියශීලීව කතා කිරීමට අපි පුරුදු වෙන්න ඕනි. මිතුරාගේ මෙලෝ ජීවිතය, පරලෝ දියුණුව පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතාම උසස් ගුණයක් දරුවනේ. සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕනි. ඒ වගේම දරුවනේ තමන්ගේ මිතුරා රැවටීම කිසිම විටක නොකළ යුතුයි. යමෙක් තමන්ගේ මිතුරාව රවටනවා නම් එයා යාළුවෙක් නෙවෙයි දරුවනේ, ඉතාම පහත් ගතිය ඇති චපලයි. මේ අනුව දරුවනේ මිතුරු සම්බන්ධතාවය ඉතාම වැදගත්. සමාජ ජීවිතය ඉතාම උසස් තැනකට ගෙන ඒමට නම් ඒක උපකාරී වෙනවා දුවේ පුතේ. දැන් මේම සලකන මිතුරාට තමනුත් කල්යාණ මිත්‍රයෙකු විදිහට සලකන්න ඕනේ. ඒ පිළිබඳවත් බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දක්වලා තියෙනවා. පමා වූ මිතුරා රැක ගැනීම, ඒ කියන්නේ දුසිරිතේ වැටුණු මිතුරා රැක ගන්න ඕනේ. ඒ මිතුරගේ වස්තුව ධනය ආරක්ෂා කරන්න ඕනේ. බියට පත්වෙච්ච මිතුරා අතහරින්න හොඳ නෑ කිසිම දවසක. ඒ වගේමයි විපතට පත් මිතුරා අත් නොහැරීම, මිතුරාගේ දරුමුණු පුරන් පවා ආරක්ෂා කිරීම. යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වීමට නම් එයා ඉතාම ප්‍රියජනක ප්‍රියශීලී වෙන්න ඕනි. මිතුරාගේ වරද පෙන්වලා දීලා එයා අයහපතින් මුදවලා යහපතේ යොදවනවා නම් එයා තමයි කල්යාණ මිත්‍රයා දරුවනේ. තමන්ගේ මිතුරා වරදින් මුදවලා එයා ආරක්ෂා කිරීම, එයාගේ වස්තු ආරක්ෂා කිරීම, විපතක් කරදරයක් වුණයින් පස්සේ උදව් උපකාර කිරීම, මිතුරා අතහරින්නේ නැතුව කටයුතු කිරීම, එයාගේ රහස් මිතුරාගේ රහස් ආරක්ෂා කිරීම තුළින් යහපත් මිතුරු සම්බන්ධතාවය ආරක්ෂා කිරීමට පුළුවන් දරුවනි. දැන් බුදුන් වහන්සේ එක අවස්ථාවක කියනවා, තමන්ට ඇසුරු කිරීමට හොඳ මිතුරෙක් නැත්නම් තනිවම ජීවත් වෙන එක හොඳයි කියලා. හොඳ මිතුරෙක් නැත්තම් ජීවත් වෙන්න කියන්නේ තනියම. ඒ වගේමයි දරුවනේ, මේ එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරුව බුදුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සම්බුද්ධ ශාසනයෙන් අඩක් පමණ පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසා නේද කියලා. අඩක් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසා නේද කියලා. එතනදී බුදුන් වහන්සේ කියනවා, ආනන්ද, අඩක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ. අඩක් නෙමෙයි ආනන්ද, සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය නිසා කියලා. එහෙමනම් දරුවනි, අපේ ජීවිතයත් යහපත් කරගන්න යහපත් මිතුරන් ඇසුරු කිරීමට උත්සාහ ගනිමු නේද? යහපත් මිතුරන් ඇසුරු කිරීමට අපිත් උත්සාහ ගනිමු. අවංකව මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් නිවැරදි මිතුරු සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නේද දරුවනේ? එහෙම නන්දුවේ පුතේ, අපි මේ ඉගෙන ගත්තේ සිඟාලෝවාද සූත්‍රයේ දක්වලා තියෙන ආකාරයට ස්වාමි භාර්යා යුතුකම්, ඒ වගේම මිත්‍ර මිත්‍ර යුතුකම් පිළිබඳව. ස්වාමි භාර්යා සහ මිත්‍ර මිත්‍ර යුතුකම් පිළිබඳව මෙන්න මේ ආකාරයට එකිනෙකා යුතුකම් මිටු කිරීම තුළින් යහපත් සම්බන්ධතා පවත්වා ගන්න අප කාටත් පුළුවන් වෙනවා. තේරුණා නේද? එතකොට ඔන්න ඕක තමයි දරුවනේ පාඩම. ස්වාමි භාර්යා සම්බන්ධතා සහ මිත්‍ර මිත්‍ර සම්බන්ධතා. එහෙමනම් මම මේ පාඩමෙන් ඔයාලට ප්‍රශ්න කීපයක් දෙනවා. මේ ප්‍රශ්න කීපයක් ඉස්සෙල්ලාම ලියාගන්නකෝ. මම ප්‍රශ්න කියන්න, ඔන්න එහෙමනම් ලියාගන්න. පළවෙනි ප්‍රශ්නය, සදිසාවන් නම් කරන්න. සදිසාවන් නම් කරන්න. හරිද? ඔන්න දෙවැනි ප්‍රශ්නය. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කළේ කාටද? තුන්වෙනි ප්‍රශ්නය, මෙම සූත්‍රයේ දැක්වෙන පරිදි ස්වාමියා විසින් බිරිඳටත්, බිරිඳ ස්වාමියාටත්, ඉටු කළ යුතු යුතුකම් මොනවාද? හතරවෙනි ප්‍රශ්නය, මිත්‍ර මිත්‍ර යුතුකම් වෙන වෙනම ලියන්න. පස්වෙනි ප්‍රශ්නය, හොඳ මිතුරෙකු වීම සඳහා ඔබ තුල ගොඩනගාගත යුතු ගුණධර්ම මොනවාද? දරුවනේ, ඔයාලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඔයාලගේ විෂය භාර ගුරුවරයාට පාසලේ, එහෙම නැත්නම් ගුරුතුමියට, එහෙමත් නැත්නම් වැඩිහිටි කෙනෙකුට පෙන්නලා ඔයාලා ලියපු පිළිතුරු නිවැරදි කරගන්න. හරිද? මොකක් හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් මගෙන් උනත් අහන්න පුළුවන්. මගේ දුරකථන අංකයත් මම දෙන්නම්කෝ අලියා ගන්න. මගේ දුරකථන අංකය 0711 79 76. හරිද? 0711 79 76. හරිනේ. එහෙමනම් දරුවනේ අදට මම සමුගන්නම්. නැවත වතාවක් ඕගලන්ට පාඩමකින් හමු වෙන බලාපොරොත්තුවෙන්. දරුවනේ මම බදුල්ල විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ බුද්ධාගම විෂය ප්‍රධාන මල්ලිකා ගුරුතුමිය. ඔබ සැමටම තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ DM මල්ලිකා ගුරුමෑණියන්.
ඌවේ ගුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරුකෙතර.
ඌවේ ගුරුකෙතර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.